SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ තත්විත්ති පිළිබඳව කතාබහ කරන සිකුරාදා අපේ නිත්‍ය විශේෂාංගය ලෝ වටා එහෙමනම් අපි ආරම්භ කරමු. සුපුරුදු විදිහට දැන් සූදානම්ින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා AFP ප්‍රෝතිචාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
අපි දැන් කාලයක් තිස්සේ කතා කරගෙන ආවා උතුරු කොරියාවත් ඇමරිකාවත් අතර සාකච්ඡා පිළිබඳව. උතුරු කොරියාවත් ඇමරිකාවත් අතර උද්ගතවුණු මේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් අවි පාලනය සම්බන්ධයෙන් මතුවුණු උණුසුම්කාරී වාතාවරණයට දකුණු කොරියාව මැදිහත් වුණා. මේකට හොඳ අඩිතාලමක් සැකසුවා ශීත ඍතු ඔලිම්පික් උළෙල. ඊට පස්සේ උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ඒ රාජ්‍ය නායකයන්ගේ හමුව බොහොම සුහදව සිද්ධ වුණා. ඒක යම් කිසි වූ පාලමක් වුණා. උතුරු කොරියාවත් ඇමරිකාවත් අතර තියෙන මේ උණුසුම්කාරී වාතාවරණය සමතයකට පත් කරලා රටවල් දෙකේ රාජ්‍ය නායකයන් එකට එකතු කරන්න. දැන් මේකේ දිනත් නියමුණා කියලා අපි ගිය සතියේ මේ පිළිබඳව කතා බහ කරද්දී කිව්වා ජූනි මාසයේ 12 වෙනිදාට දින නියම වෙලා තියෙනවා කියලා. දැන් ලෝකෙම බලාගෙන ඉන්නේ මේ දිහා. මේ අතරතුරේදී යම් කිසි වූ ආందోళනාත්මක කතාවක් පසුබිමින් ඇහෙන්න පටන් ගත්තා. උතුරු කොරියානු නායකයා කිම් ජොං උන් යම් කිසි වූ තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කරන්න ලැබුවා. ඇමරිකාව ඕනවට වඩා නීති රීති දාන්න ආවතින් හිම මේ සාකච්ඡාව සම්බන්ධයෙන් අපි මේ සාකච්ඡාව අවලංගු කරන්නත් ඉඩ තියෙනවා කියලා. දැන් මේකට පසුබිම් වුණු තොරතුරු පිළිබඳවයි මේ වෙනකොට ලෝකයේ බහුතරයක් කතා බහ කරමින් සිටින්නේ. අමල් අපි මෙහිදී පැහැදිලි කරගමු කිම් ජොං උන් මේ වගේ මේ ප්‍රකාශයක් කරන්න බලපාපු කරුණු මොනවද කියලා.
මේකට ප්‍රධාන වශයෙන්ම හේතුපාදක වුණයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක මේ අලුත් උපදේශකවරයා ජෝන් බෝල්ටන් ඔහු විසින් කරපු ප්‍රකාශයක්. ඔහු කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග මේ ඇති කරගන්න සමුළුවේදී ඇමරිකාව බලාපොරොත්තු වෙනවාය කියලා උතුරු කොරියාව ලිබියාව සාම වැඩපිළිවෙලකට යොමු වෙන අවස්ථාවේ කටයුතු කරපු ආකාරයටම කටයුතු කරાવી කියලා. එවැනි බලාපොරොත්තුවක් ඇමරිකාව සතුව තියෙනවායි කියලා. ලිබියාවේ ගඩාෆි තමන්ගේ අවි ආයුධ බිම තියලා බටහිර රටවල් සමග සාම වැඩපිළිවෙලකට එහෙම නැත්නම් සම්මුතියකට එළඹීමේ මේ කටයුතු කරපු ආකාරයටම උතුරු කොරියාවත් ඒ පියවර ගනී කියන බලාපොරොත්තු. ඒ කියන්නේ උතුරු කොරියාව තමන්ගේ තියෙන ආයුධ බිම තියලා මේ සාකච්ඡාවට පිවිසෙයි කියලා. නමුත් කිසිම විදියකින් තමන් සතු ඒ යුදමය ශක්තිය අඩපණ කරමින් සාකච්ඡාවට පිවිසෙන්නේ නැහැ. ඒකම කිසිම పూర్ව කොන්දේසියක් සහිතව තමන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡාවකට එන්නේ නැහැ. එහෙම ඇමරිකාව බල කරනවා නම් එවැනි බලපෑමක් තියෙනවා නම් මේ සාකච්ඡා නොතිබෙන්නට පුළුවන් කියන අනතුරු ඇඟවීම තමයි උතුරු කොරියාව කළේ.
ඔව් දැන් මම මේ කලිනුත් සඳහන් කළා මේක මේ ජූනි මාසේ 12 වෙනිදාට තමයි දින නියම වෙලා තියෙන්නේ කියලා. දැන් කිම් ජොං උන්ගේ මේ ප්‍රකාශයත් එක්ක මේ ඇමරිකාව පැත්තෙන් මොන වගේ කතාවක්ද ඇහෙන්නේ කියලාත් අපි දැනගන්න කැමතියි. ට්‍රම්ප් මොකද කියන්නේ මේ සම්බන්ධව?
ඔව් දිලුක්ෂ, මේ පිළිබඳව ඍජු පිළිතුරක් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලබා දීලා නැහැ. නමුත් ඔහු කියන්නේ අපි මේක බලමු, අපි මේක බලමු කියන වගේ ප්‍රකාශ පමණයි ඔහු කරලා තියෙන්නේ. නමුත් ඇමරිකානු ඒ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ජූනි මාස 12 වෙනිදා තියෙන සමුළුව සිංගප්පූරුවේ පැවැත්වීමට ඒ අවශ්‍ය සියලුම කටයුතු මේ වෙනකොටත් සම්පාදනය වෙමින් පවතිනවායි කියන තමයි කියන්නේ. අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වෙලා තිබුණට උතුරු කොරියාවත් ඒ වගේම දකුණු කොරියාවත් ජපානයත් සියලු දෙනාම ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා ඔවුනට හැකි වෙයි කියලා කෙසේ හෝ මේ 12 වෙනිදා තියෙන සමුළුව ඒ ආකාරයෙන්ම පවත්වන්නට.
අපි මීළඟට ඇමරිකාව අරගත්ත තවත් විශේෂිත ප්‍රයත්නයක් පිළිබඳව අවධානය යොමු කරමු. මේකත් මීට කලින් අපි කතා බහ කරපු කාරණාවක්. ඊශ්‍රායල් පලස්තීන අර්බුදය තව තවත් උණුසුම් කරන්නට හේතු වෙන කාරණාතරින් එක් කාරණාවක් තමයි දෙරටම කියනවා ජෙරුසලම තමන්ගේ ටෙරිටරි එකේ, කියන්නේ තමන්ගේ අධිරාජ්‍යයේ අගනුවර කියලා. මේකට යම් කිසි වූ සුභවාදී ප්‍රතිචාරයක් ලබා දුන ඇමරිකාව විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළා ඊශ්‍රායලයේ වර්තමානයේ අගනුවර විදිහට සැලකෙන ටෙල් අවීව් අගනුවර තියෙන ඇමරිකානු තානාපති කාර්යාලය ගෙනියනවා ජෙරුසලමට. අපි ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර කියලා පිළිගන්නවා කියලා. දැන් මේක ප්‍රකාශය නිකුත් කළායින් සමගම ලෝකයේ බොහෝ රාජනායකයන්ගේ දෝෂාරෝපණ එල්ල වෙන්නට පටන් ගත්තා ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත. නමුත් ට්‍රම්ප් බොහොම ඍජුව සිටියා තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. ඉඳලා එක ක්‍රියාත්මක කළා මේ සතිය තුළදී ටෙල් අවීව් අගනුවර තිබුණු ඇමරිකාන් තානාධිපති කාර්යාලය අරගෙන ගියා ජෙරුසලම් නගරයට. මේක ආందోళනාත්මක කාරණාවක් බවට පත් වුණා. ඊට පස්සේ තවත් රටක් මේ සම්බන්ධව ක්‍රියාමාර්ගගත ඇමරිකාවේම ක්‍රියාමාර්ගය අනුගමනය කළ කවුරුත් ඇමරිකාව කොන් කරද්දී ගෝතමාලාවත් මේකට එකතු වුණා. මේක මේ විශේෂිත කාරණාවක් විදිහට මේ වෙනකොට ලෝකේ පුරාම කතාබහ වෙමින් තියෙනවා. අමල් අපි මේ පසුබිම් තොරතුරු සාකච්ඡා කරමු. ඇමරිකාවේ මේ ක්‍රියාමාර්ගය සම්බන්ධව අන්තර්ජාතික ප්‍රතිචාරය සහ ඊට පස්සේ ගෝතමාලාව මේ වගේ ඇමරිකාව ගත ක්‍රියාමාර්ගයම අනුගමනය කිරීමේ අභිලාෂය මොකද්ද කියන කාරණාව පිළිබඳව.
ඔව් දිලු ක්ෂේත්‍රමේ ගෞතමාලා රාජ්‍ය වුණුත් ඇමරිකාව පසුපසම ගමන් කරමින් මේ විදිහට තමන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලමට අරන්ගියේ ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියට සහාය දැක්වීමක් හැටියට. ගෞතමාලාව ඇමරිකාවෙන් ආධාර ලබන රටක් හැටියට ඒ ඇමරිකාවේ ප්‍රතිපත්තියට අනුකූලව තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. නමුත් මේක ඇත්තටම අද බටහිර රටවලුත් අනෙකුත් බටහිර බලවතුනුත් ඔවුන්ගේ විවේචනයට ලක් වෙච්ච කාරණාව බවට පත් වෙලා තියෙනවා. මොකද අනෙකුත් සියලුම රටවල් වාගේ මේ වෙනකොට ජෙරුසලම පලස්තීන ප්‍රදේශයක් හැටියට පිළි අරගෙන තියෙනවා. ඒ එක්කම තමන්ගේ තානාපති කාර්යාලය ජෙරුසලමේ ඇතිකරුම් ඒක ඇත්තටම ඊශ්‍රායලියන් විසින් පලස්තීන ජාතිකයන්ගේ ඉඩම් අල්ලා ගැනීම සාධාරණීකරණය කරන එහෙම නැත්නම් ඒක අනුමත කරන කාරණාවක් හැටියටත් ඔවුන් පිළිගන්නවා. ඒ නිසාවෙන්ම තමයි අනෙකුත් රටවල ඒ තානාපති කාර්යාලය ජෙරුසලම වෙනුවට තෙල් අවීව් නුවර පවත්වාගෙන යන්නේ. මෙතනදී පලස්තීන ජාතිකයන් කියන්නේ 1967 යුද්ධයේදී ඊශ්‍රායලියන් විසින් අල්ලාගත් කොටසක් තමයි මේ ජෙරුසලමේ ඒ ප්‍රදේශය. දැන් ඒ ප්‍රදේශය ඔවුන් බලෙන් අල්ලාගෙන සිටින කොටසක් නිසා එය තුලට තානාපති කාර්යාලය ගෙන යම ඊශ්‍රායලයේ ඒ ආක්‍රමණික ප්‍රතිපත්තිය අනුමත කිරීමක් හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම ඇමරිකාව ගත්තු පියවර නිසා ඊශ්‍රායලය සහ පලස්තීන ජාතිකයන් අතර ඇති වෙලා තියෙන අර්බුදය තවත් උත්සන්න වෙලා සඳුදා වෙනකොට ඒ අලුතෙන් ඇතිවෙච්ච ගැටුම් වලින් 60කට ආසන්න පලස්තීන ජාතිකයන් පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ඊශ්‍රායලයේ ඉතාමත්ම දෝෂ දර්ශනයට ලක් වෙලා දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. මොකද ඉතාමත්ම විශාල මනුෂ්‍ය සංහාරයක් පහුගිය සඳුදා සිද්ධ වෙච්ච නිසා.
ඔයාමල් ඔබ සඳහන් කළා මේ ඇමරිකානු තානාපති කාර්යාලය ටෙල් අවීව් වල සිට මේ ජෙරුසලමට අරගෙන ගියාට පස්සේ මේ ගැටුම් උත්සන්න වුණා කියලා. ඒනුත් ඊශ්‍රායල හමුදා අතින් සිදුවුණු ඒ යම් යම් ප්‍රහාරවලදී පලස්තීන ජාතිකයන් 60කට අධික සංඛ්‍යාවක් මිය ගියා කියලා. දැන් මේක සම්බන්ධව අන්තර්ජාතික අපරාධ අධිකරණයත් අවධානයෙන් සිටින්නේ. ඊශ්‍රායලය සම්බන්ධව ඔවුන් ගන්නට පුළුවන් ක්‍රියාමාර්ග පිළිබඳවත් කතාබහ කරමින් ඉන්නේ. මොනවද මේ වෙනකොට වාර්තාවන තොරතුරු?
විදුලක්ෂ මේක ඇත්තටම යුද අපරාධයක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා. ඒ අනුව ජාත්‍යන්තර යුදාධිකරණයට දැන් බලපෑමක් එළවලා තියෙනවා ඊශ්‍රායලය මේ යුදාධිකරණයට ගේන්න කියලා. නමුත් ඊශ්‍රායලය මේකට අනුකූලතාවයක් දක්වපු නැති නිසා ඔවුන්ව කෙසේද මේ යුදාධිකරණයට ගේන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ වෙතත් මේ ඊශ්‍රායලය එල්ල කරපු ප්‍රහාරවල ප්‍රතිඵලයක් හැටියට මේ විරෝධතාකරුවන් ඝාතනයට ලක්වීම පමණට වඩා වැඩිපුර කටයුතු කිරීමක් හැටියට තමයි අනෙකුත් බටහිර රටවල් මේ අවස්ථාවේ ප්‍රකාශ කරලා තියෙන්නේ. විශේෂයෙන් බ්‍රිතාන්‍යත් ඉල්ලලා තියෙනවා මේ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒ නිසාවෙන්ම තමයි මේක දැන් ජාත්‍යන්තර යුද අධිකරණයට යන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මොකද 60 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබලත් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ජෙරුසලමේ මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ නිසා ප්‍රතිකාර කරන්නට බැරි තරමට රෝහල් පිරිලා යන තරමට ප්‍රහාර උත්සන්න වුණා සඳු දෙක එක දවසක් තුළ. ඒ නිසාවෙන්ම තමයි මේක අද ඉතාම දැඩි ජාත්‍යන්තර පිළිකුලට ලක් වෙලා තියෙන්නේ.
අපි මීළඟට මේ ඉන්දුනීසියාව කෙරෙහි අවධානයට ලක් කරමු. දැන් ඔබ දන්නවා අද මේ ශ්‍රී ලංකාව අපේ මාතෘභූමියේ මේ පැවති යුද්ධය පිළිබඳව වැඩිපුර කතාබහ කරන දවස. 18 වෙනිදා තමයි වසර 30කට ආසන්න කාලයක් පැවතුණු සිවිල් යුද්ධයේ නිමාවට පත්වුණු දවස විදිහට සලකන්නේ. ඉතින් එහිදී මේ අතීත සිදුවීම් පිළිබඳව කතාබහ කරද්දී මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳව කතාබහ කරන එක අපිට වළක්වන්න බෑ. මේ ප්‍රහාර ලාශයක් අපේ මව්බිම තුළදී සිදුවන පැවති සිවිල් යුද සමයේදී. දැන් අපිට වාර්තා වෙනවා ඉන්දුනීසියාව තුළත් මේ මරාගෙන මැරෙන ප්‍රහාර මේ වෙනකොට ආරම්භ වෙමින් තියෙනවා කියලා IS ත්‍රස්තවාදීන්ගේ මෙහෙවීම යටතේ. විශේෂයෙන්ම පළවෙනි කාන්තා මරාගෙන මැරෙන බෝම්බකාරියත් වාර්තා වුණා මේ සතිය තුළදී ඉන්දුනීසියාවෙන්. ඉන්දුනීසියාවේ ඇතිවේගෙන යන මේ තත්ත්වය මොකක්දම?
ඔව් දිලදුක්ෂ, ඇත්තටම මේක ඉන්දුනීසියාවේ ඒ ක්‍රිස්තියානි පල්ලියකට එල්ල වෙච්ච ප්‍රහාරයක්. මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්දුනීසියාවේ IS සංවිධානයට ඒ පක්ෂපාත අන්තවාදී කොටස් මේකට සහභාගී වුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. වඩාත්ම භයානක කාරණා වෙන්නේ මේ ප්‍රථම වතාවට මුළු පවුලක් විසින්ම මේ විදිහට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමයි. මේ පවුලේ මව සහ ඒ අවුරුදු 9 සහ 12 දැරියන් දෙදෙනෙක් එක පල්ලියකට ගිහිල්ලා ඒ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරගන්නවා. එතකොට පියා සහ පුතුන් දෙදෙනා ගිහිල්ලා තවත් ස්ථානයක මේ විදිහට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 13ක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රථම අවස්ථාව ඉන්දුනීසියාවේ මුළු පවුලක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම. ඒ එකම ඔබ කලින් කිව්වා වගේ පළවෙනි කාන්තා මරාගෙන මැරෙන බෝම්බකාරිය හැටියටත් මේක ඉතිහාසයට එකතු වෙනවා. විශේෂයෙන්ම ඉරාකයේ සහ සිරියාවේ IS පසුබැසීමත් එක්කලා එහි හිටපු ඉන්දුනීසියානු ජාතිකයන් නැවතත් තම ගම රට බලා ඇවිදින් ඉන්දුනීසියාව තුළ මේ විදිහට ඒ ප්‍රහාර එල්ල කිරීම උත්සන්න වෙච්ච බවක් තමයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ. ඔවුන්ට ඇත්තටම රටේ ඒ නීති ප්‍රමාණවත් නැtei කියනවා. මේ පුද්ගලයන් නැවත රටට පැමිණෙනකොට ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්නට. නමුත් දැන් බලධාරීන් ඒ සම්බන්ධයෙන් ඒ සිරියාවෙන් සහ ඉරාකයෙන් නැවතත් තම රටට පැමිණෙන ඉන්දුනීසියානු ජාතිකයන් පිළිබඳ වැඩි සෙවිල්ලකින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. නමුත් මේ ඉරිදා වෙච්ච ප්‍රහාරය තමයි මෑත කාලෙදී සිදු වෙච්ච ලොකුම IS සංවිධානයට සම්බන්ධ ප්‍රහාරය හැටියට හැඳින්වෙන්නේ.
අපි අද සාකච්ඡාව අවසානයට ලක් කරමු. හෙට දවස තුළදී මුළුමහත් ලෝකයේම අවධානයට ලක්වෙන සිදුවීමක් පිළිබඳව කතාබහ කරමින්. ඒ තමයි රොයල් වෙඩින් එක, රාජකීය විවාහ මංගලෝත්සවය හැරී කුමරු සහ මේගන් මේකල් අතර පැවැත්වෙන. රාජකීය මේ විවාහ මංගලෝත්සවය පිළිබඳව අන්තර්ජාතික ප්‍රවෘත්ති කොයි ආකාරයෙන්ද මැවෙමින් තියෙන්නේ මේ වෙනකොට? අමල්
ක්ෂත්‍ර මේක ජාත්‍යන්තර වශයෙන් ප්‍රධානම ප්‍රවෘත්ති බවට පත්වන මේ සතියන්තේ දැනටමත් බ්‍රිතාන්‍යයේ මාධ්‍ය ආයතන මේ පිළිබඳ දින පතාන්න වාගේ පැය 24 වාගේ මේ පිළිබඳ වාර්තා ගෙනීමේ වැඩපිළිවෙලක් දැනට මැදිහත්මක වෙනවා. මුළු රටේම මේ සමරීම සඳහා නොයෙකුත් උත්සව කියන ස්ට්‍රීට් පාර්ටිස් වගේ දේවල්, ඒ වගේම ආපනශාලා වගේ තැන්වලත් උත්සවයේ සැමරීම සඳහා කටයුතු කරන අතරතුරේදීම මේ රාජකීය මංගල්‍යයේ එක්තරා විදිහකට ආන්දෝලනාත්මක කතා කීපයකුත් මතුවලා තියෙනවා. මේකේ ප්‍රධාන එක වෙන්නේ දිරුක්ෂි මේ මෙගන් මාකල්ගේ පියා මේ මංගල උත්සවයට සහභාගී වෙනවද නැද්ද කියන කාරණාව. දැනට අලුතෙන් තියෙන තොරතුරු අනුව නම් ඔහු සහභාගී වෙන්නේ නැහැයි කියලා හෘදයාබාධයක් නිසා සත්කමකට ලක් කිරීමට අවශ්‍ය කාරණාවක් හැටියට දක්වලා ඔහු තම දියණියගේ මේ මංගල උත්සවයට සහභාගී වෙන්නේ නැහැ කියලා. ඒ එකම චෝදනාව එල්ලවලා තියෙනවා. ඔහු මේ මංගලයට කලින් ඔහු ඡායාරූපවලට පෙනී හිටලා අනවශ්‍ය ප්‍රසිද්ධියක් මේ අවස්ථාවේදී ලබා ගත්තා මේ රාජකීය මංගලයට කලින් කියලා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි ඔහු මේ මංගල උත්සවයට සහභාගී නොවීමට කටයුතු කරන්නේ. මේ 21 ශතවර්ෂයේ දැනට තිබිච්ච ලොකුම මංගල්‍යයේ හැටියට ඒ උත්සවය ගැනීමට මේ වෙනකොට කටයුතු සම්පාදනය කළා කියන තියෙනවා කියන එක තමයි බ්‍රිතාන්‍ය රජමාලිගාවෙන් මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ.
හොඳයි අමල්, එහෙමනම් අපි බලාගෙන සිටිමු මේ මිලියන ගණනකගේ දැස් යමුවන මේ විවාහ මංගල උත්සවයේ අපිට හෙට දවසේදී මොන වගේ තොරතුරුද වාර්තා වෙන්නේ කියලා. සමාජ මාධ්‍ය, අන්තර්ජාල මාධ්‍ය බොහොම කාර්යබහුල වේ හෙට දවස තුළදී මුළු මහත් ලෝකේම. අපි ස්තුතිවන්ත වෙනවා මේ ලෝකේ පුරාම තියෙන උණුසුම් තොරතුරු අපිට සමීප කිරීම පිළිබඳව. ඔබට බොහොම ස්තුතියි. එහෙමනම් අපි ආයුබෝවන් කියමින් ඔබට සම දෙනවා. ආයුබෝවනම එහෙමනම් අපි ඔබට තවත් පුංචි මතක් කිරීමක් කරනවා. ඔබ දන්නා මේ රාජකීයන් පිළිබඳව මේ රටවල් වල ભેදයකින් තොරව බොහෝ දෙනෙක් මේ උනන්දුවක් දක්වන කාරණාවක්. හෙටින් සිදුවන මේ විවාහයෙන් පස්සේ රජපෞලට අලුතෙන් එකතු වෙන මේගන් මයිකල්ට මොනවද රජපෞලේ නීති පිළිපදින්නට සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි වෙබ් ලිපියක් ඇතුළත් කරලා තියෙනවා. මේගන් මයිකල්ට කොහොමද වෙනස් වෙන්න සිද්ධ වෙන්නේ කියලා sps.com.au/sinhalese වෙබ් අඩවියට යන්න. බොහොම ආකර්ෂණීය තොරතුරු තියෙනවා. මේගන් මොනව කරයිද කියලා බලන්න.
Enjoy more stories in your language by visiting sps.com.au.